SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අදත් එමනම් අපි සූදානම් ලෝවටා විදේශ විත්ති සමාලෝචනයෙන් ලෝකයේ අලුත්ම තත්විත්ති පිළිබඳව කතාබහ කරන්න සුපුරුදු විදිහට මේ විශේෂාංගයට සම්බන්ධ වෙනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයෙන් මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්. අමල් ගියවර අපිත් එක්ක සම්බන්ධුනේ මෙල්බර්න් පුරවරයේ සිට. ඔහුගේ මෙල්බර්න් සංචාරය අතරතුරේදී තමයි අපිත් එක්ක සම්බන්ධුනේ. අදත් එහෙමයි. තාමත් අමල් ඉන්නේ මෙල්බර්න් වල. දුරකථනයෙන් අපිත් එක්ක සම්බන්ධ වෙනවා අපේ වැඩසටහනට. අපි ඒටත් සූතිවන්ත වෙමින් අමල් මම පටන් ගන්න කැමතියි. අපි ගියවර මේ සාකච්ඡාව පටන් ගත්ත තොරතුරෙන්ම එහි මීළඟ පියවර කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් කතාබහ කරන්න. අපි කතාබහ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක ලේකම්වරයාට ඇමරිකාවේදී චෝදනා දෙකක් ගොනුවීම පිළිබඳව. එකක් තමයි සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ඔහුගේ යම් කිසි වූ අනුබලයක් තිබෙනවාය කියන චෝදනාව සම්බන්ධයෙන් ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය අහිංසා වික්‍රමතුංග විසින් ගොනු කරන ලද චෝදනාව. ඊට පස්සේ හිටපු එල්ටීටී සමාජිකයෙක් වෙන රෝයි සමාදානම් කියන පුද්ගලයා ඉන්ටර්නැෂනල් ට්‍රුත් ඇන්ඩ් ජස්ටිස් ප්‍රොජෙක්ට් කියන සංවිධානය ITJP කියන මේ දකුණු අප්‍රිකාවේ තියෙන සංවිධානයත් එකතු කරගෙන ඒ සංවිධානයේ අනුග්‍රහකත්වය මත තවත් චෝදනාවක් ගොනු කරලා තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව. වසර 2007-2010 යන කාල සීමාව තුළදී ඔහු ත්‍රස්ත විමර්ශනාංශය මගින් ඔහු අත්අඩංගුවට අරගෙන රඳවාගෙන සිටි කාලය තුළදී මානසිකවත් ශාරීරිකවත් ඔහුට සිදුවුණු පීඩාව සම්බන්ධයෙන් වන්දි ඉල්ලලා. ඉතින් මේ නඩු සම්බන්ධව දැන් මොකක්ද වෙන්නේ? යන්නේ ඇමරිකාව පැත්තෙන් මේ සම්බන්ධව ගන්නව ක්‍රියාමාර්ග මොනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපි මුලින්ම කතා බහ කරමු. අමල්, මොකක්ද අපිට වාර්තා වෙන්නේ මේ වෙනකොට?
උද්දීපක්ෂ, ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාට විරුද්ධව ඒ ගොනු කරපු චෝදනා දෙක, ඒවා රහසිගතව තමයි උසාවිය බාරගත්තේ. ඒ කියන්නේ මේ චෝදනා යොමු කරපු අවස්ථාවේදී මහජනතාවට දැනගන්නට පුළුවන් වුණේ නැහැ මොනවද ඇත්තටම මේ චෝදනා පත්‍රවල තියෙන්නේ කියලා. ඒ එක්කම මේ චෝදනා කරන පුද්ගලයන් මොකක්ද මේ නඩුවෙන් බලාපොරොත්තු වෙන කියන කාරණාව ඒවා ප්‍රසිද්ධ කරලා තිබුණේ නැහැ. නමුත් අප්‍රේල් 15 වෙනිදා කැලිෆෝනියාවේ ඒ දිස්ත්‍රික් උසාවිය විසින් මේ පැමිණිලි ජනතාවට දැනගන්නට පුළුවන් වෙන විදිහට ඒවා විවෘත කළා. ඉතින් මෙතනදී කියන අන්සීල් කළා කියලා ඇමරිකානු ඒ අධිකරණ ක්‍රමය අනුව දැන් ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් මොනවද මේ චෝදනා කියලා. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගෙන් මේ පැමිණිලිකරුවන් දෙපාර්ශ්වයම වන්දි බලාපොරොත්තු වෙනවා. ඒ වන්දිවල මුදල් ප්‍රමාණය කොතරම්ද කියලා ප්‍රකාශ නොකළට මෙතනදී ඔවුන් උසාවියෙන් ඉල්ලීමක් කළා තියෙනවා. ජූරි සභාවක් ඇතිව මේ පැමිණිල්ල විභාගයට ලක් කරලා පසුව සුදුසු වන්දියක් ලබා දෙන්නට කියලා. ඒ එක්කම මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නට නියමිතව තියෙන යම්කිසි අධිකරණ කටයුත්තක් වේ නම් එයට ගෝඨාභය රාජපක්ෂගෙන් බාධාවක් නොවෙනවයි කියන ඒ ඔහුගේ ඒ ප්‍රතිඥාවත් ලබා ගන්නටයි කියලා මේ පැමිණිල්ලෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් පහුගිය සතියේ වෙච්ච අලුත්ම දේ තමයි මේ පැමිණිල්ල ජනතාවට ලබා ගන්න පුළුවන් වෙන විදිහට දැන් උසාවියේ විවෘත ලිපිගුණුවක් බවට පත් කිරීම.
දැන් පසුගිය සතියේදී අපි කතා බහ කළා අමල් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ ද්විත්ව පුරවැසිභාවයෙන් ඇමරිකානු පුරවැසිභාවය ඔහු ඉවත් කර ගැනීම සඳහා කටයුතු කිරීමට සූදානම් වෙලා තමයි ඔහු ඇමරිකාවට ගියේ. ඊට පස්සේ සම්බන්ධව වෙන ක්‍රියාදාම ඉදිරියට සිද්ධ වේවි කියලා ඔහු සඳහන් කිරීමක් කළා කියලා. මට මතකයි එහිදී ඔබ සඳහන් කිරීමක් කළා මේ ඔහු කිසියම් වූ ආකාරයකින් ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගත්තොතින් මේ නඩුවට මොකද වෙන්නේ කියන කාරණාව. දැන් එතකොට එහිදී ඔබ සඳහන් කිරීමක් කළා ඔහුගිට ඇමරිකානු පුරවැසිභාවය තිබුණත් නැතත් මේ නඩුව දිගටම ක්‍රියාත්මක වෙනවා කියලා. දැන් ඇමරිකාව පැත්තෙන් මේ සම්බන්ධයෙන් කොයි වගේ තොරතුරක්ද වාර්තා වෙන්නේ?
මේක සිවිල් නඩුවක් නිසා ඇත්තටම ඔහුගේ පුරවැසිභාවය ඉවත් කර ගැනීමට නම් මේ නඩුවෙන් බාධාවක් වන්නේ නැහැ. ඒ එක්කම ඔහු ඇමරිකානු පුරවැසිභාවය අතහැරියත් මේ නඩුව දිගට පවත්වාගෙන යන්නට පුළුවන්. මොකද මේ නඩුව පැවරීමේදී මූලික අවශ්‍යතාවය වෙන්නේ වග උත්තරකරු ඇමරිකානු භූමියක සිටින අවස්ථාවකදී ඔහුට ඒ චෝදනා පත්‍රය ලබා දීම තමයි අවශ්‍යතාවය. ඉතින් ඒ අවශ්‍යතාවය දැන් සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් ඊට පසුව ඔහු ඇමරිකානු පුරවැසිභාවය අත්හැරියයි කියලා මේ නඩුවට වෙනසක් වෙන්නේ නැහැ. මේ නඩුව නිසා ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට එහෙම බලාපොරොත්තුවක් තියෙනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ කටයුත්තට මේ නඩුවෙන් කිසිම බාධාවක් වන්නේ නැහැ.
දැන් මේ නඩුවට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී නොවුණොත් මොකද වෙන්නේ? නඩුවට මොකද වෙන්නේ?
ඔව්, උසාවියේ මේ පිළිබඳව ප්‍රකාශයක් කරලා තියෙනවා දිලුක්ෂි. ඇමරිකානු ඒ අධිකරණ ක්‍රමයට අනුව ඔහුට දින 21ක් ලබා දීලා තියෙනවා මේ චෝදනා පත්‍ර දෙකට පිළිතුරු සපයන්නට. යම් හේකින් ඔහු පිළිතුරු සපයීමට ඉදිරිපත් නොවුනොත් එසේනම් උසාවිය මේ පැමිණිලිකරුවන් ඉල්ලපු එහෙම නැත්නම් ඔවුන් අපේක්ෂා කරන ඒ කාරණා සපුරාලීමට උසාවිය බැඳී ඉන්නවා. ඉතින් ඒක පාර්ශිකව නඩු ඇසීමකටත් වැඩිය මෙතනදී සිද්ධ වෙන්නේ ගග උත්තරකරුවන් මේකට පෙනී හිටින නැති නිසා පැමිණිලිකරුවන්ගේ පාර්ශවෙන් ඉදිරිපත් කරන කාරණා ඒවා නිවැරදි හැටියට පිළිගෙන ඔවුනට ඒ අවශ්‍ය බන්දි ලබා දීමට ජූරි සභාවක් මැද්දේ නඩුව විභාග කරලා පසුව ඒවා ලබා දීමට කටයුතු කරනවා කියන මේ කාරණාවත් මේ වෙනකොට ගෝඨාභය රාජපක්ෂට නිල වශයෙන් දැනුම් දීලා හමාරයි.
මේ ගෙවිලා යන සතියේදී තවත් කනගාටුදායක ප්‍රවෘත්තියක් කෙරෙහි සමස්ත ලෝකීයම අවධානය යොමු වුණා. ඒක තමයි ලෝකයේ ප්‍රසිද්ධ කතෝලික දේවස්ථානවලින් එකක් වන ප්‍රංශයේ පැරිස් නුවර පිහිටා තිබෙන නොට්‍රඩෑම් කියන දේවස්ථානය හදිසි ගිනි ගැනීමකට ලක්වීමේ සිදුවීම. ප්‍රංශයේ වේලාවෙන් නම් මේක මේ සෞඳා හවස්වරුවේදී තමයි සිද්ධ වුණේ. දැන් මේ වෙනකොට සමස්ත ලෝකීයම අවධානය යොමු වෙලා තියෙන මේ ගිනි ගැනීමත් එක්ක මේකේ තියෙන පෞරාණික වටිනාකම් සහිත කලා නිර්මාණවලට කෞතුක වස්තුන් වලට මොකද වෙන්නේ? එතකොට මේ නොට්‍රඩෑම් කියන මේ දේවස්ථානයේ යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමේ කටයුතු සඳහා කොහොමද කටයුතු සැකසෙමින් තියෙන්නේ කියලා මොකක් ඒ සම්බන්ධයෙන් අපිට වාර්තා වෙන අලුත්ම තොරතුරු අමල්?
දිලුක්ෂ, දැනට ප්‍රංශයේ ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මේ දේවස්ථානය නැවත පිළිසකර කරන්නට අලුත් වැඩියා කරන්නට වසර 5කවත් කාලයක් ගියයි කියලා. නමුත් පුරාවිද්‍යා විශේෂඥයන් නම් පවසන්නේ ඊටත් වඩා වැඩි කාලයක් යන්න පුළුවන් කියලා. මොකද මේක අනිකුත් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරනවා වගේ නෙමෙයි. අවුරුදු 850ක ඉතිහාසයක් තියෙන මේ ගොඩනැගිල්ල නැවත සැකසීම බොහොම සෙමින් කරන්නට ඕන කාරණාවක්. ඒ එක්කම දිලුක්ෂ, මේ ගින්නෙන් වෙච්ච හානියට වඩා වැඩි හානියක් ගින්න නිවන්න යන අවස්ථාවේදී වතුර පාවිච්චි කිරීම නිසා සිද්ධ වෙලයි කියලා වාර්තා වෙනවා. ගින්නෙන් හානියට පත් වුණේ විශේෂයෙන්ම දේවස්ථානයේ සම්පූර්ණයෙන්ම වහලේ දීවලින් තනා තිබුණේ වහලය විනාශ වුණා. නමුත් ගින්න නිවන්න ජලය පාවිච්චි කිරීම නිසා මේ දේවස්ථානයේ ඇතුළේ තිබිච්ච පෞරාණික වටිනාකමක් තියෙන දේවල් වලට හානි සිද්ධ වුණා. විශේෂයෙන්ම මේ ධාමත්ම වටිනා චිත්‍ර ජලය පාවිච්චි කිරීම නිසා හානියට පත් වෙලා තියෙනවා. මේ කාරණාවට මේ වෙනකොට දිලුක්ෂි ඩොලර් මිලියන 1000කට වැඩි මුදලක් ප්‍රංශයේ සහ ලෝකයේ අනිකුත් දානපතියන් විසින් ඉදිරිපත් වෙලා තියෙනවා මේ මුදල් සපයන්නට. නමුත් දැනට අවුරුදු 3කට විතර කලින් ලෝයිකුත් පුරාවිද්‍යා විශේෂඥයන් පෙන්වා දීලා තියෙනවා දේවස්ථානය මේ වගේ ගින්නකට හසුවීම සහ විනාශයට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කරන්නට අවශ්‍යයි කියලා. ඉතින් අවුරුදු 3කට කලින් මේ වගේ අනතුරු ඇඟවීමක් කරපු අවස්ථාවක ඒ පියවර නොගැනීමේ ප්‍රතිපලයක් හැටියට තමයි මේදී සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ගින්න ආරම්භ වුණේ කොහොමද කියන එක දිලුක්ෂ තාමත් නිශ්චිත වශයෙන් අනාවරණය කරගෙන නැහැ. නමුත් ඒ ගින්න ආරම්භ වෙන අවස්ථාවේදී දේවස්ථානයේ වහලේ යම්කිසි අලුත් වැඩියාවකට ලක්වමින් තිබුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. ඉතින් මෙතන දැනට විශ්වාස කරන්නේ ඒ අලුත් වැඩියා කිරීමේ ප්‍රතිඵලයන් හැටියට සමහර විට මේ ගින්න ආරම්භ වන්නට ඇති කියලා. දිලුක්ෂ, මේ දේවස්ථානයේ චිත්‍රවලට අමතරව ආගමික වශයෙන් කතෝලික භක්තිකයන්ට විශාල වැදගත්කමක් තියෙන දේවල් කීපයක් මෙහි තිබුණා. ඒ ප්‍රධානම දේ වෙන්නේ හෝලි ක්‍රවුන් ඔෆ් තෝන්ස්, එහෙම නැත්නම් ජේසුස් වහන්සේ කුරුසේ යන ගහන අවස්ථාවේදී ඔහුට පළඳ වූයි කියන කටු සහිත ඔටුන්න. මේ ඔටුන්න මේ දේවස්ථානයේ සුරක්ෂිතව රඳවලා තිබුණේ කියලා වාර්තා වෙනවා. ගින්නෙන් ඒකට හානියක් නොවුන බවත් ඒ ඔටුන්න මේ වෙනකොට සුරක්ෂිතව ඒ අසල තියෙන තවත් කෞතුකාගාරයකට මේ වෙනකොට ගෙනිච්චයි කියලා වාර්තා වෙනවා. ඉතින් ඒ පැත්තෙන් බලපුවාම ආගමික පැත්තෙන් බලපුවාම ඓතිහාසික ආගමික වටිනාකමක් තියෙන එවැනි භාණ්ඩ මේ වෙනකොට සුරක්ෂිතව රඳවලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.
අපි ඉන්දුනීසියානු මහමැතිවරණය පිළිබඳව කතා බහ කරමු. මේක මහමැතිවරණයක් වුණාට රටේ සියලුම ආකාරයේ මේ ව්‍යවස්ථාදායක සභාව තීරණය වෙන කාරණාවක් බවට පත්වෙන මැතිවරණයක්. ජනාධිපතිවරයා, පළාත් බද මන්ත්‍රීවරුන්, එතකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ සියලුම දෙනාම තීරෙන්නේ මේ එක ඡන්දයෙන්. මේක ලෝකයේ තියෙන දැවැන්තම එක් දිනයක පවත්වෙන ඡන්ද අතරින් ඡන්දයක් වෙන නිසා මේක පිළිබඳව සමස්ත ලෝකීයම අවධානය ලක්විලා තියෙන්නේ. දැන් ඉන්දුනීසියාවේ මේ දැනට ඉන්න ජනාධිපතිවරයා ජෝකෝ විඩෝඩෝට ජයග්‍රහණය හිමි වෙනවා කියන අනාවැකි තමයි අපිට දසතින් ඇහෙන්නේ. නමුත් මම දැනගන්න කැමති යමල් ටිකක් ගැඹුරට ගිහිල්ලා මේකේ ඇයි ජෝකෝ විඩෝඩෝට නැවත වතාවක් මේ වගේ ජනප්‍රියතාවක් හිමි වෙලා තියෙන්නේ, ඔහු මොනවද රටට කරලා තියෙන දේවල්, එතකොට ජනතා ප්‍රසාදයේ කොහොමද ඔහුට හිමි වුණේ, ඔහුගේ ප්‍රතිවාදියාගේ තියෙන ප්‍රතිචාර මොකද්ද, මේ වගේ කාරණා සම්බන්ධයෙන් බලද්දී ඉන්දුනීසියානු මැතිවරණය සමස්ත කලාපයටමත් ඒ වගේම දැන් රටක පැවැත්වෙන ඡන්ද ක්‍රමයේ පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වෙනවා. ඒ පැත්තෙන් ගත්තාම ජෝකෝ විඩෝඩෝ කොයිතරම් දුරකට මේක රැකගෙන තියෙනවද කියන කාරණාව පැත්තෙන් ගත්තොත් මොනවද තියෙන සුවිශේෂතා?
දිනුක්ෂි, ජෝකෝ විඩෝඩෝ මේ මැතිවරණයේ දැනට තියෙන ප්‍රතිඵල නිල වශයෙන් නිකුත් නොවුණට ඔහු තමන්ගේ ප්‍රතිවාදියට වඩා 10%ක් විතර වැඩි ඡන්ද ලබාගෙන ඉදිරියෙන් ඉන්නවයි කියලා වාර්තා වෙලා තියෙනවා. මේ ඡන්ද ප්‍රතිඵලයේ අවසාන ප්‍රතිඵලය ලබන මාසයේ එන්නට නියමිතයි. නමුත් දැනටමත් ඔහුගේ පක්ෂයේ සමාජිකයන් මේ ජයග්‍රහණය භුක්ති විඳින්න පටන් අරන් තියෙනවා. ජෝකෝ විඩෝඩෝ පමණක් නෙමෙයි, ඔහුගේ ප්‍රතිවාදී කලින් යුද හමුදා නිලධාරියෙක් හැටියට හිටපු ප්‍රබෝ සුබියන්තෝ, ඔහු හමුදාමය පාලනයකට එක් පුද්ගලෙක් නිසා ඔහු බලාපොරොත්තු වෙච්ච විදිහට තමන්ගේ ඡන්ද වැඩි කරගන්නට හැකියාවක් ලැබුණා. ඇතරම මේ අවස්ථාවේදී සුබියන්තෝට ගිය සැරේට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් ලැබිච්ච බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. නමුත් මේ අපේක්ෂකයන් දෙදෙනාම ඉන්දුනීසියාව දැඩි ඉස්ලාමීය නැඹුරුවක් ඇති කරන්නට ප්‍රතිඥා දෙමින් තමයි කටයුතු කරේ. මොකද අපි දන්නවා ඉන්දුනීසියාව තමයි ජනගහණය පැත්තෙන් බලපුවා ලෝකේ වැඩිම මුස්ලිම් ජනගහනයක් තියෙන තනි රට හැටියට හඳුන්වන්න පුළුවන්. ආගමික නැඹුරුවක් ඇතිව තමයි මේ මැතිවරණය පැවැත්තුනේ. ඉතින් එතනදී විඩෝඩෝ 2014ටත් වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මේ අවස්ථාවේ ජයග්‍රහණය කරා ළඟා වෙනවා කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. මේ ඡන්දේ අනෙක් විශේෂත්වය තමයි ඔබ කිව්වා වගේ දලුක්ෂි, ලෝකයේ එක් දිනකදී මිලියන 200කට ආසන්න ඡන්දදායකයන් ප්‍රමාණයක් ඡන්දේ දෙන මැතිවරණයේ එක ඡන්දයක් පමණක් නෙවෙයි, ඔබ කිව්වා වගේ ප්‍රධාන මැතිවරණ දෙකක් සහ පළාත් පාලන ආයතනවලටත් මේ ඡන්දේ පැවතෙන. ඉතින් එකම දවසක ඡන්ද තුනක් තිබිච්ච ලොකුම ඡන්දය හැටියට මේක වාර්තාගත වෙනවා.
අපි මේ අප්‍රේල් මාසේ 11 වෙනිදා ආරම්භ වුණු ඉන්දිය මහමැතිවරණය පිළිබඳව ටිකක් කතා බහ කරමු. අපි අප්‍රේල් මාසේ 11 වෙනිදා කිට්ටු වෙනකොට ඉන්දියාවේ තියෙන වාතාවරණය පිළිබඳව කතා බහ කළා. මේ ඉන්දිය මැතිවරණයේත් ප්‍රතිඵල එන්න මාසයක් විතර කල් යනවා. හැබැයි තියෙන ප්‍රවණතාව අනුව යම් යම් පූර්ව නිගමනවලට එළඹීමේ හැකියාවකුත් තියෙනවා. දැන් කොහොමද මේ ඉන්දිය මැතිවරණයේ තියෙන තත්ත්වය?
දෙලක්ෂි, ඉන්දියා මැතිවරණය මේ වෙනකොට ඉන්දියාවේ මැතිවරණ කොමසාරිස් උත්සාහ කරනවා යම් කිසි විදිහකට ඡන්ද අපේක්ෂකයන් පාලනය කරන්නට. මොකද මේ මැතිවරණය ජාතිවාදී ස්වරූපයක නැඹුරුවක් ගැනීමේ ඒ අවධානම තියෙන නිසා මේ වෙනකොටත් ප්‍රාන්තයක ප්‍රධාන ඇමතිනියක් හැටියට කටයුතු කරපු මායවතී ඇය බීජේපී පක්ෂයට විරුද්ධව ජාතිවාදී ලෙස කටයුතු කරයි කියලා මැතිවරණ කොමසාරිස්වරයා විසින් ඇයගේ ඡන්ද ප්‍රකාශන වැඩපිළිවෙල දින දෙකකට අත්හිටවලා තියෙනවා. ඒ වගේම නරේන්ද්‍ර මෝඩිගේ පක්ෂයේ සමාජිකයනුත් මේ විදිහට තහනමට ලක්වලා තියෙනවා. මොකද මැතිවරණ කොමිෂම බොහොම දැඩි ලෙස මේ ජාතිවාදී එහෙම නැත්නම් ආගම් විරෝධී විදිහට මැතිවරණ කටයුතු වල මෙහෙවන අයට විරුද්ධව ඒ පියවර ගැනීම නිසා ඇත්තටම නරේන්ද්‍ර මෝඩිට පක්ෂව තියෙන ඔහුගේ රූපවාහිනි ආයතනයකටත් මේ වෙනකොට තහංචි පනවලා තියෙනවා. මොකද මේ මැතිවරණ ව්‍යාපාරය ජාතීන් අතර ආරවුල් ඇති කරන තත්වයට පත් වෙනවා කියන ඒ බිය නිසා. ඉතින් මෙතනදී ප්‍රදර්ශනය වෙන්නේ ඉන්දියාවේ තියෙන මැතිවරණ කොමිසම බොහොම දැඩි ලෙස ජාතිවාදී අවුලක් ඇති නොවීමට ඒ කටයුතු කරමින් තමයි ඉන්නේ. ඊළඟ එන මාසේ මැතිවරණය අවසාන වෙන තුරු.
දැන් අපි ඉන්දුනීසියාවේ ඡන්දය පිළිබඳව කියද්දී ඒ සඳහන් කිරීමක් කළා මේ එක් දවසකදී පැවැත්වෙන දවන්ත ඡන්දයක් කියලා. ලෝකයේ එක දිනයකදී මිලියන ගණනක් ඡන්දය ප්‍රකාශ කරන සුවිසල්ම ඡන්දය තමයි මේ ඉන්දුනීසියාවේ පැවැත්වුනේ. ඒ වගේම ලෝකයේ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යයක පැවැත්වෙන දවන්තම ඡන්ද ප්‍රකාශ කිරීම සිදු වෙන්නේ ඉන්දියාවේ. ඉතින් ඒකත් සුවිශේෂී. අමල්, දැනට තියෙන පූර්ව මත විමසුම් අනුව BJP එක එහෙම නැත්නම් ಭಾರತೀಯ ජනතා පක්ෂයේද නැත්නම් ඉන්දිය කොංග්‍රස් පක්ෂයේද මේ ජයග්‍රහණය හිමි කර ගනීවි කියලා අනාවැකි පළ වෙමින් තියෙන්නේ?
දෙලක්ෂිද, මේ ඡන්දය එන මාසේ 19 වෙනිදා වෙනකන් යනවා. ඉතින් අපිට එක හෙළාම කියන්නට අමාරුයි. නමුත් ඉන්දියාවෙන් ලැබෙන මාධ්‍ය තොරතුරු අනුව සහ ඔවුන් නිලලවන වශයෙන් පවත්වලා තියෙන ජනමත විමසුම් වලින් දැනට පෙනී යන්නේ ಭಾರತೀಯ ජනතා පක්ෂය කියන්නේ නරේන්ද්‍ර මෝඩිගේ පක්ෂයට වැඩි වාසියක් තියෙන බවයි.
අපි අප්‍රිකානු කලාපයට යමු. අප්‍රිකානු කලාපේනුත් යම් කිසි විශේෂිත සිදුවීමක් කෙරෙහි ලෝකයේ අවධානය යොමු වෙමින් තියෙනවා. සුඩානයේ හිටපු ජනාධිපතිවරයා ඕමාර් අල් බෂීර්ට දේශපාලන රැකවරණ ලබා දෙනට සූදානමින් සිටින උගන්ඩාව කියන කාරණාව සම්බන්ධයෙන් ලෝකයේ අවධානය තියෙනවා. මොකද සුඩානයේ හිටපු ජනාධිපතිවරයා මේ අල් බෂීර්ට යුධ අපරාධ චෝදනා එල්ල වෙලා තියෙන නිසා ඔහුට උගන්ඩාව දේශපාලන රැකවරණ ලබා දෙනට ඉදිරිපත් වීම පිළිබඳව ලෝකයේ විශේෂිත අවධානයක් තියෙනවා. අමල්, මේ සම්බන්ධයෙන් මොකක්ද මේ වෙනකොට තියෙන වාතාවරණය?
ක්ෂි ඕමාර් අල් බෂීර් කියන්නේ සුදානයේ අවුරුදු 30ක් විතර එක දිගටම රාජ්‍ය නායක හැටියට කටයුතු කරපු පුද්ගලයා. ඔහුට විරුද්ධව පසුගිය සති කීපයේදී ජනතාව නැගී හිටින්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට යුද හමුදාවත් ඕමාර් අල් බෂීර්ට විරුද්ධව නැගී හිටලා, ඇත්තටම හමුදාවේ මැදිහත් වීම තුළින් අල් බෂීර් ජනාධිපතිකමෙන් නෙරපා හැරියා. ඉතින් මේ වෙනකොට රටේ මිලිටරි පාලනය පවතිනවා. නමුත් ඕමාර් අල් බෂීර් කොහෙද ඉන්නේ හරියටම, ඔහුට මොකක්ද උනේ කියන කාරණාව පිළිබඳ නිශ්චිත තොරතුරක් නැහැ. නමුත් බොහෝ අය විශ්වාස කරනවා ඔහු හමුදා අත්අඩංගුවේ පසු වෙනවා කියලා. ඉතින් ඕමාර් අල් බෂීර් දැනටමත් ජාත්‍යන්තර යුද අධිකරණයෙන් අවශ්‍ය පුද්ගලෙක් හැටියට නම් කළ තියෙන නිසා, ඔහු ඔව අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර වරෙන්තු තියෙන නිසා ඔහුට මේ සුඩානයෙන් වෙන රටකට යාමට තියෙන හැකියාව බොහොම අඩුයි. ඒ වටපිටාව තුළ තමයි මේ වෙනකොට යුගැන්ඩාව ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඕමාර් අල් බෂීර්ට අවශ්‍ය නම් ඔහුට ඒ දේශපාලන රැකවරණය ලබා දීමට උන් සූදානම්. මේක සාධාරණීකරණය කරන්නේ උන් මීට කලින් දකුණු සුඩානයේ ඇතිවෙච්ච සිවිල් යුද්ධයේදී දෙපාර්ශ්වය අතර තිබිච්ච ගැටුම් සමනය කරන්නට ඕමාර් අල් බෂීර් ඉදිරිපත් වෙලා ඒ සාම ව්‍යාපාරයකට උරදුන්න නිසා යුගැන්ඩාව දැන් ඉදි කියනවා ඔවුන් සූදානම්ම කියලා ඕමාර් අල් බෂීර්ට ඒ දේශපාලන රැකවරණය ලබා දෙන්න. ඇත්තම ආරවුල් සහගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මොකද ඕමාර් අල් බෂීර් කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාව දශක කිහිපයක් තුස්සේ යුද අධිකරණයකට පමුණුවන්නට බලාගෙන හිටපු පුද්ගලයෙක්. ඉතින් ඔහුගේ අනාගතය කොයි විදියට වෙයිද කියන එක පිළිබඳව තමයි දැන් ඇත්තම ජාත්‍යන්තර යුද අධිකරණයත් එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ වෙනකොට ඒ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා.
සූතිවන්ත වෙනවා අමල්, මෙවරත් අපිත් එක්ක සම්බන්ධ වෙලා ලෝකයේ තතිවිත කතා බහ කිරීමට එකතු වීම පිළිබඳව. එහෙමනම් ඔබගේ මෙල්බන් වල ගත කරන ඉතිරි දින කිහිපයත් මම සාර්ථක කාල සීමාවක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සතිය සිකුරාදා එහෙමනම් ඔබව නැවතත් හමු වෙන්නේ ඔබ ලංකාවට ගියාට පස්සේ. එහෙමනම් ජය වේවා. බොහොම සුති.
බොහොම සුති. ආයිබෝන් රුචි.
ආයිබෝන් අමල්.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.